මිළඟට ගරු මහාන් පිය දර්ශනද සිල්වා මන්ත්‍රීතුමා
විනාඩි කීයක් තියද ගරු සභාපතිතුමා
ඔබතුමාට විනාඩි 12ක් තිබෙනවා පුළුවන් නම් විනාඩි 10ක් නවත්තන්න
නෑ ගරු සභාපති විනාඩි 15ක් මට වෙන් කළා තිබුණා
දැන් ඒක අඩු වුණා අර
හරි හරි
කතන්දර වෙලා
හරි ඔබතුමාට බොහොම සුදේ ගරු සභාපතිතුමනි අද මම හිතන්නේ අද මේ කතා කරන අමාත්‍යංශ දෙකම අපේ රටේ ජන ජීවිතයට ඉතාම වැදගත් එක පැත්තකින් උසාවිය ගැන සහ අනිත් පැත්තෙන් පොලිසිය ගැන කතා කරන්න ඉතින් ඇත්තරම මේ අයවැය යෝජනා කියවගෙන යනකොට ගරු මුදල්ලාමත්තුමා ඉතාම හොඳ යෝජනා ගන්නවා කියලා ඉදිරිපත් කළා දෙනවා මේ ආයතනයට ශක්තිමත් කරන්න ඒවා කියවගෙන යනකොට හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ගරු මුදල්ලාමත්තුමා 2016 අවුරුද්දේ අයවැය කතාවක් කරා ගරු සභාපතිතුමාට ඒ ඒ අයවැය කතාවෙත් ඉතාම හොඳ යෝජනා ඉදිරිපත් කළා තිබුණා නමුත් තියෙන ප්‍රශ්නේ තමයි ඒ තිබිච්ච ඒ ගරු මුදල්ලාමත්තුමා ඉදිරිපත් කරපු යෝජනා ක්‍රියාත්මක වුණාද කියන එක. එතුමා පොලිසිය ගැන කිව්වා පොලිසිය 428 ඉඳලා 600 දක්වා වැඩි කරන් රුපියල් මිලියන 1000ක් වෙන් කරනවායි. ඊළඟට ජාතික පොලිස් පුහුණු අකඩමිය වැඩි දියුණු කරන්න රුපියල් මිලියන 100ක් වෙන් කරයි කියලා කිව්වා. ඊළඟට ජාලගත sannivedanaye හරහා මිනිස්සු දැනුවත් කරන්න රුපියල් මිලියන 250ක් වෙන් කරයි කියලා කිව්වා. ඊළඟට පොලිස් සේවයේ වැටු වර්ධකයේ විෂමතා ඉවත් කරන්න රුපියල් මිලියන 3000ක් වෙන් කරලා කියලා කිව්වා. නමුත් ගරු සභාපතිතුමනි මේවෙන් කීයද ක්‍රියාත්මක වුනේ? මේවෙන් මොකක්වත් ක්‍රියාත්මක වුනේ නැහැ. ඉතින් එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ ගරු මුදල්ලාමත්තුමා ඉදිරිපත් කළා තියෙන මේ අයවැය යෝජනාත් නිකම්ම නිකන් කොලේකට සීමා වේද කියන ප්‍රශ්න අපිට තියෙන. ඒක තමයි තියෙන ගැටලුව. ගරු සභාපතිතුමනි මම මෙතන පොලිසි බාර අමතුමා නැහැ එතුමා හිටියා නම් හොඳයි දැන් එතුමාගේ කතාවේදී කිව්වා ඉතාම හොඳින් කිව්වා අද පොලිසිය සිදු කරන කාර්යභාර සහ මේ පොලිස් නිලධාරීන් තෘප්තිමත්ව තියන්න ඕන කියන කාරණේ කිව්වා ඒක හරි මොකද අපි පිළිගන්න ඔබතුමල්ලා අපිට මතකයි පහුගිය ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේදී ඔබතුමල්ලා පොලිසියට විශාල පොරොන්දු ගන්නවක් දුන්නා ඔබතුමාලා කිව්වා පොලිසියට මහින්ද රාජපක්ෂ මැතිතුමා රුපියල් 50000කට පොලිසියට අතුරුපැදියක් දුන්නා. තමුන්නාසලා කිව්වා රුපියල් 50000නේ 105ක්වත් ගන්න නැතුව පොලිසියට අතුරුපැදියක් දෙනවයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලෙදී අය කරගත්ත රුපියල් 50000ත් ආපහු දෙනවයි කියලා. තමුන්නාසලා කිව්වා 140ක වැඩි උපරි කිරීමක් කරනවයි. ඉතින් ඕවා බලාගෙන අපි දන්නවා පහුගිය මැතිවරණවලදී මේ රටේ පොලිසියට සමාජිකයන්ගෙන් 80%කට යහපත අපිට ඡන්දුන්නේ නැහැ. එදා ජනාධිපතිවරණයේදී පොලිසිය නිලධාරි 80%කට යහපත්තේ මෛත්‍රී බාලසේන මැතිතුමා ජයග්‍රහණය කරවන්න තමයි උදව් කරේ. නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද තමුන්නාසලව දෙනවයි කියපු යතුරුපැදිය දුන්නද? ඔය දෙනවයි කියපු 140 වැඩි උපරි කිරීම තමුන්නාසල කරාද නැහැ.
ඕඩර් ප්ලීස්
අද මහින්දට තාමත් මේ ලංකාවේ පොලිසිය විධිමත් කරන්න නිසි ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ ගරු සභාපතිතුමනි. අද විශේෂයෙන්ම අපි දන්නා පොලිසිය නිලධාරීන්ට විධිමත් උසස් වීමේ ක්‍රියාපටිපාටියක් නැහැ. පොලිස් කොස්තාපල්වරයාගේ ඉඳලා ප්‍රධාන පොලිස් පරීක්ෂකට වෙනකන් විධිමත් ක්‍රියාපටිපාටියක් නැහැ. එහා පැත්තෙන් සහකාර පොලිස් අධිකාරවරයාගේ ඉඳලා එහා පැත්තට යම් ප්‍රමාණයක සාධාරණත්වයක් තියෙනවා. දැන් අපි ඉල්ලීමක් කරන අද මන් දන්නා මෙතන පොලිස්පත්තුමා ඉන්නවද කියන කාරණේ දැන් සාමාන්‍ය ඉස්සර කාලේ තිබුණා දීර්ඝ කාලයක් තිස්සේ පොලිසිය සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් අවුරුදු 20ක් විතර අවුරුදු 16ක් ගියාට පස්සේ උඩ නිරන්තරයෙන්ම ලැබුණා පොලිස් සරෙන් තනතුරු දැන් අද වෙනකොට අවුරුදු 25 26 වැඩ කරන පොලිස් කොස්තාපල්වරු ඉන්නවා කිසිම උසස් වීමක් නැහැ පොලිස් සරෙන්වරු ඉන්නවා දීර්ඝ කාලයක් පොලිස් සරෙන් තනතුරේ වැඩ කරන එයාට කිසි උසස් වීමක් නැහැ තේසාව අපි ඉල්ලීමක් කරන තමුන්නාසලගේ මේ යහපාලන ආණ්ඩුව කරුණාකර විධිමත් උසස් වීමේ ක්‍රියාපටිපාටියක් ඇති කරන්න ඉතිගල්ලම පොලිසිල්ලාන්ට සහල තමුන්නාසලා සානයක් ලබා දෙන්නගෙන ඉල්ලිම අපි කරන්න. ඒවගේම අපි අපි කියන්න ඕන මේ තමුන්නාසලට විශේෂෙන්ම අද මේ දැන් මේ පොලිසියේ මේ ප්‍රශ්න නිසා ගරු සභාපත්තුමනි ද සාමාන්‍ය යුද හමුදා සෙබලෙක් අවුදු විසිදයක පූර්ණ සේවයක් කාල සේවයක් කරාට පස්සේ විශ්වාම ගත්තට පස්සේ රුපියල් 35,000 විතර වැඩුවක් හම්බෙන. නමුත් තාමත් පොලිස් නිලධාරියෙකුට ලැබෙන්නේ අවුරුදු 60 විතර වෙනකන් සේවය කරාට පස්සේ පොලිස් කොස්තාපල්වරයෙකුට සාජන්වරයෙකුට රුපියල් 20,000කට ආසන්න විශ්වාම වැටුමක්. ඊට අද තමුන්නාසලා ඒ 117ක වැටුප වැඩි කරාට ඒකත් ඒකාබද්ධ මූලික වැටුපට එකතු කරේ නැහැ. අද තමුන්නාසල් ප්‍රෝඩාකාරී වැඩපිළිවෙලක් තමයි කරගෙන යන්නේ. ඉතින් ඒ වගේම අද මගේ පොලිසියට සම්බන්ධ ගැටලු කීපයක් තියෙනවා මගේ අවධානයට යොමු කරන්න. දැන් 2006 ප්‍රධාන පොලිස් පරීක්ෂක ධූරයට පත්වෙච්ච නිලධාරීන් ගණනාවක් ඉන්නවා තාම සහකාර පොලිස් අධිකාරී තනතුරු වලට පත් නොකරපු උදවි. දැන්ට තියෙන ආරංචි වලට තියෙන තත්ත්වය තමයි ගරු මුලා අපේ ගරු නියෝජක කතානායකතුමනි, දැන්ට මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළක් තියෙනවා තමන්ට දේශපාලන වශයෙන් හිතවත්කම් තියෙන උදවිය කීප දෙනෙක් 60ක් පමණ තෝරාගෙන දේශපාලන පරිගැනීමට ලක්ුණයි කියලා ඒ උදවියට සහකාර පොලිස් අධිකාරි පත්වින් දෙන්න. අපි එහෙම අපි තමුන්නාසල කියන මේ යහපාලන ආණ්ඩුවක් නම් කරුණාකරලා ඒව කරන්න එපා. නීත්‍යානුකූලව නිසියාකාරට කටයුතු කරන්න. ඒ වගේම 1999 පොලිස් සැරෙන්වරු 445 දෙනෙක් උපපොලිස් පරීක්ෂකවරු හැටියට පත් වුණා. ඒ විභාගයෙන් සමත් වුණා. මේක මං හිතන්නේ පොලිසියට තියෙන ගැටලුවක් දරු නියෝජ්‍ය සභාපතිතුමනි. දැන් තරම විභාගයකින් සමත් වුණාට පස්සේ බඳවා ගැනීම වලට පුහුණු කිරීම වලට ගන්න කාණ්ඩ කීපයකට 7යි. එතකොට මේ උදවිය ඒ බඳවා ගැනීම කාලය වෙනස් වෙනස් ආකාරයට කිරීමේදී යම් ගැටලු ඇති වෙලා තියෙනවා. එතකොට මේ සඳහා පොලිස්පත්තුමා පත්තර කමිටුවක් ඒ පත් කරපු කමිටුව දැන් නිර්දේශයක් දීලා තියෙනවා. බදුල්ල මහදිසාපත්තුමාගේ වාස්කුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච කමිටුව කරුණාකරලා අපි ඉල්ලීමක් කරන ඒ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අනිත් කාරණේ තමයි අද වෙනකොට මේ පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු වීම. ගරු සභාපතිතුමනි, පොලිස්පත්තුමා අලුත් චක්‍රලේක ඉදිරිපත් කරලා තියෙනවා. පොලිස්පති චක්‍රලේක 25/2016 කියන එක. ඉතින් මේකේ සමහර කාරණා පිළිබඳව අපිට එකග වෙන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම දැන් මේ අවුරුදු 12ක් එක පොලිස් රීජන් එකේ වැඩ කරා නම් ඒ උදවිය උපරිම කාලේ අවුරුදු 12යි. ඒකෙන් එතනින් එහාට යන්න බෑ. ඒ වගේම මේ අවුරුදු එක පොලිසියක වැඩ කරන්න පුළුවන් කාල සීමා අවුරුදු 4යි. ඉතින් මේවා යම් යම් ප්‍රායෝගිකව වැඩි. නමුත් මම කියන්න ඕනේ දැන් මේ එක පොලිසියක වැඩ කරන්න පුළුවන් උපරිම කාල සීමාව මේ චක්‍රලේක තිබුණාට මේ චක්‍රලේක ක්‍රියාත්මක වුණේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ට විතරයි. ඒ නිසා අද ඒ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක පොලිස් නිලධාරීන් බරපතල අසාධාරණයක් වෙලා තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා පොලිස් පත්තුමායෙන් කරුණා කරලා ඒක ඒ සම්බන්ධයෙන් හොයාවැලීමක් කරන්න කියලා. ඒ වගේම මම හිතන්නේ දැන් අද වෙනකොට මේ පොලිසියට තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි දැන් කරු මුදල් ලැබතුමා එතුමාගේ අලුත් අයවැය යෝජනාවකින් වැඩි කරලා තියෙනවා මේ හතවාහන සම්බන්ධව අවම දඩේ. දැන් අපේ ගරු අධිකරණ මැතිතුමා කිව්වා මේක මං හිතන්නේ යම් විනයක් ඇති කරන්න ඕනේ කියලා මේක කරේ. ඒ එක පැත්තෙන් හරි. නමුත් ඔබතුමාට අපි ගරු කරන අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කැටියට නමුත් ඔබතුමා දන්නවා මේක දඬුවම් දීලා මිනිස් සමාජේ හදන්න බෑ. නමුත් ඇත්තරම දැන් මේක හරිම ප්‍රශ්නකාරී යෝජනාවක් මේක. දැන් මේ මෝටර් රථවාහන ආඥා පනතේ ගරු සභාපතිතුමනි තියෙන අවම දඩේ රුපියල් 20යි. රුපියල් 20 දින පසුපසට තදවීම හරි එහෙම නැත්නම් ඉන්ධන ලබා ගැනීමේදී අනුගමනය කරන්න ක්‍රියාමාර්ග. ඉතින් මේක ගරු සභාපතිතුමනි රුපියල් 2500 කරාම 112,400කින් වැඩි වෙනවා මේක අනුපාතේ. 112,400කින්. එතකොට මුදල් ඇමතුමා කියනවා ඊට සමානුපාතිකව අනිත් දඩත් වැඩි වෙන්න ඕනේ කියලා. මම දැන් ගරු ඇමතුමනි ඔබතුමා මම හිතන්නේ මේක කතා කරලා බේරුමක් කරලා දෙන්න. ඉතින් ඒ අස්සේ අපිට පේනවා තවත් අපේ ගරු ඇමතුරු කියනවා මේක රුපියල් 25,000 කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම රුපියල් 25,000 දඩ ගවන්න පුළුවන් ඇමතුරු ඇති. නමුත් මේ මේක සාමාන්‍ය මිනිස්සුන්ට අද පාන් කියාගන්න බැරුව ඉන්නේ. ඉතින් මේ පාන් කියාගන්න බැරුව ඉන්න මිනිස්සුන්ට මේ වගේ දඩයක් නියම කරවතින් මං හිතන්නේ ඉතාම බරපතල කාරණයක්. ඉතින් ඒ නිසා මං අපි විශ්වාස කරනවා මේ ඔබතුමාලා මේ රටේ ජනතාවට යහපතක් කරන්න ආපු උදවිය. ඒ නිසා කරුණා කරලා මේ මේ කටයුත්ත පිළිබඳව ගරු අගමැතිතුමා ගරු ජනාධිපතිතුමා ඒ සියලු දෙනාම සාකච්ඡා කරලා මේ මේ සම්බන්ධ නිසි විසඳුමක් දෙන්න කියන කාරණා අපි කියමු. ඒ වගේම මම හිතන්නේ ඉතාමත්ම ඛේදනීය තත්ත්වය තමයි ගරු සභාපතිතුමා දැන් අද කොහෙවත් නැතුව මේ නඩු දානවටත් මං හිතන්නේ ඔබතුමාලා බද්දක් අය කරන මම හිතන්නේ මේ අපි උසාවි වල වැඩ කරන මිනිස්සු හැටියට අපි දන්නා කවුරුවක්වත් ගරු සභාපතිතුමනේ කැමැත්තෙන් නඩු කියන්නේ නැහැ. මිනිස්සු ඉතාම අකමැත්තෙන් තමයි උසාවියට එන්නේ.
විනාඩියක් තියෙනවා.
ඔව්. ඉතින් එතකොට ඒ කාරණේ මේ ඔකර ඒ කාරණේ අවධානයට ගන්න. ඒ වගේ මම හිතන්නේ ගරු අධිකරණ ඇමතුමා ඉන්න නිසා මම අවධානය වුණා ඔබතුමාගේ ගාල්ලා අධිකරණ ඉදිකිරීමේ තත්ත්වය මොකක්ද කියන්නේ. මම හිතන්නේ ඔබතුමා දන්නා බෙලිගාහන්දි ඒක දොරංගොඩ ඇමතුමාගේ හිණයක්. දැන් චන්දිමි රොක්කොඩ ඇමතුමාලා ඒක අපිට උදව් කරලා බෙලිගාහන්දි අපි පටන් ගත්තා. දැන් මම හිතන්නේ දණ්ඩ තියෙන ආරංචිය තමයි මේක බූස්සර ගෙනියනවා කියන කාරණා. ඉතින් බූස්සර ගෙනවනම් මොකද මම පෞද්ගලිකව හිතන ඒක රත්ගම මගේ මං නියෝජනය කරන අසලේ තියෙන එක. නමුත් ගරු ඇමතුමනි ඒකේ ප්‍රායෝගික තත්ත්වය ඒක නෙවෙයි. ඔබතුමා දන්නවා ගාල්ලේ මහාධිකරණයට එන්න ඕනේ මිනිස්සු නෙළුව තවල මේ ඉඳලා මිනිස්සු. එතකොට ඒ මිනිස්සු ගාල්ලට ඇවිල්ලා ආපහු ගාල්ලේ ඉඳලා බූස්සර එන්න ඕන තව තවත් මහතක් කරනවා. එතකොට අද ඔබ අද සිවිල් අභියාචන අධිකරණ ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට කොහොමද මේ මිනිස්සු මේකට මොකද්ද මිනිස්සුන්ට මේකට තියෙන පිළිසරණ? එතකොට ඔබතුමා දන්නවා එතකොට දැන් ගාල්ලේ තියෙන උසාවිය බූස්සර ගියාම නීතිඥ මහත්තුරුන් ලේසි තව ගාස්තු වැඩි කරගන්න. එතකොට මේක මම දන්නේ විවිධ කතන්දර කියන මේ සම්බන්ධ ඒ නිසා මම ඉල්ලීමක් කරන බොහොම ගෞරවයෙන් දැන් ඔබතුමා සමාලන්න මේක ඔය මේක කියනවා උසාවියේ විනිශ්චයකාරුත්වය කතා කරයි නීතිඥ මහත්තුත්වය කතා කරා කියලා කියනවා. නමුත් මම හිතනවා ඔබතුමාලා ආණ්ඩුවක් හැටියට වඩා ඔබතුමාලගේ අවධානය යොමු කරන්න ඕනේ උසාවියේ වැඩ කරන නීතිඥ මහත්තුරු වෙනවත් විනිශ්චයකාර මහත්තුරු වෙන නෙවෙයි. නඩු කියන්නේ නේ මිනිස්සු පිළිබඳව තමයි ඔබතුමාලගේ අවධානය යොමු කරන්න. එතකොට නෙළු වෙන මිනිහා නෙළුවේ කියන්නේ මේ අපේ දිස්ත්‍රික්කේ එහා කොන ලංකගම කියන්නේ එහා කොන. එතකොට මේ මිනිස්සු අද උදේ හතරට නැගිටලා ඉන්නේ ගාල්ලට බූස්සර උසාවිය අරන් ගියෝදින් කරුවම තුමනේ මං හිතන්නේ මේ මිනිස්සුන්ට ඊට කලින් දවස් ඇවිල්ලා ගාල්ල ඉන්නේ වෙනවා. ඉතින් ඒක නිසා ඊටාම මේක ඊටාම බරපතල කාරණාවක් නිසා අපි ඊටාම ගෞරවයෙන් ඔබතුමාලෙන් ඉල්ලීමක් කරන ඔබතුමාලා මේ අපේ ආණ්ඩුවේ හිටියට වැඩිය බොහොම සංවේදී අමතුරුයි. දැන් ඔබතුමාලට බොහොම ජනතාව ගැන දුකක් තියෙන අමතුරු. ඉතින් ඒ නිසා කරුණා කරලා මේ ඔබතුමාලගේ මේ මේ ඔය මේ තමුන්නාසල මේ කාර්යයේදී විධිමත්තාකට බලලා ජනතාවට සහන් ලබා දීමේ වැඩපිළිවෙලක් කරන්න කියලා. එහෙම නැත්නම් මේ ඔබතුමාලා මෙහෙ වැඩ කරුත් මම හිතන්නේ අපිට ඉදිරිමැති වරදී අපිට වාසි. දැන් අපිට ගිහිල්ලා මිනිස්සුන්ට අපේ දිස්ත්‍රික්ක මිනිස්සුර කියන්න පුළුවන්. එදා තමුන්නාසලට දුවෙන් වේදමක් ගිය උසාවිය අද අරන් ගිහිල්ලා දෙන බූස්සට. ඉතින් ඒ නිසා කරුණා කරලා මේ කාරණා ටික පිළිබඳව අවධානය යොමු කරනවා. කොහොමනම් මට අවසාන වශයෙන් කියන්න දෙන මේ අයවැය කතා දිහා බැලුවම
මොහන් මහන්සිය නවත්තන්න
වෙනවා. අවසන් කරනවා මේ ගරු මුදල් ලැබත්තුවාම හිතන්න කිසිම පදනමක් නැතුව සමහරලාට මේ කවුරු හරි ලියලා දීපු කතාවක් වෙන්නේ නැති මේ කරන්නේ නැත්තේ. ඒ නිසා අපි ඊටාම පිළිකුණෙන් යුක්තව මේ අයවැය ලේඛන හෙලා දකින්නයි කියන කාරණේ ප්‍රකාශ කරමින්
හොඳයි.
මගේ කතා අවසන්ක බොහොම ස්තුතියි.
ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මුලින්ම අපේ ගරු මන්ත්‍රීතුමා නගපු කාරණය පිළිබඳ උත්තරයක් දෙමින් මගේ අදහස් ප්‍රකාශ කරන්න කැමැති. ගාල්ල අධිකරණය දැනට ගාල්ල කොටුවේ පවතිනවා. මෙම අධිකරණයේ ගාල්ල කොටුව වාණිජ කලාපයක් වන හේයින් මීට පෙර ඔබතුමාලගේ ආණ්ඩු කාලයේ වෙන ස්ථානයකට ගෙනියන්න ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා. බෙලිගාහන්දි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ඒ ස්ථානය ගිහිල්ලා පරීක්ෂා කරා. ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෝ පරීක්ෂා කරා. ඔබතුමා දන්නවා ඉතාමත්ම පටු මාර්ගයක් තමයි තියෙන්නේ ගාල්ල ඉඳලා බෙලිගාහන්දිය ආශ්‍රයෙන් කරාපිටිය මහරෝහලට යන්න. මේ ආසන්නයේ ඉතා කුඩා බිම් ප්‍රමාණයක මේ අධිකරණ ශාලාව ඉදි කරලා තියෙනවා. බාගෙට නීතිඥවරුන්ට කාර්යාලය හදන්න, නීතිඥවරුන්ට රතවාහන, විනිශ්චයකාරතුමන්ලට නිල නිවාස, ඒ උදවියගේ රතවාහන ගාල් කරන්න කිසිම පහසුකමක් නැහැ. අපි යන අවස්ථාවලත් අපි දැක්ක මේ ඉතා කුඩා වර්ෂාවකටත් යට වෙන තැනක්. ඉතින් ඔබතුමාලා කල්පනා කරන්නට ඕන අධිකරණයකට මේ තැන සුදුසුද නැද්ද කියලා. මොකද මම ගාල්ල අධිකරණයේ සේවය දෙන්න යන බලාපොරොත්තුවක් නැහැ. අපේ චේතනාව තමයි මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවට වඩාත්ම පහසු තැනක අධිකරණය පිහිටවන එක. ඉතින් ගාල්ල නගරය අපි දන්නවා ඉඩම් ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ගාල්ල නගරයට ළඟින්ම අපිට හොයාගන්න පුළුවන් ඉඩම නිසා තමයි අපි බූස ප්‍රදේශය තෝරාගත්තේ ඔබතුමා කියනෝ නම් ගාල්ලේ මීට වඩා හොඳ සුදුසු තැනක් තියෙනවායි කියලා අපි සූදානම් එතන හදන්න අපි තාම ආරම්භ කරලා නැහැ. ඒ අධිකරණ ප්‍රමාද වීම ගැනත් කියන්න ඕන ගරු මන්ත්‍රීතුමා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට තමයි ඒකේ ඉදිකිරීම කොන්ත්‍රාත්තුව ලබා දීලා තියෙන්නේ. එය දිගින් දිගටම අතපසු වෙමින් තිබුණා. අපි කරුණු හොයලා බැලුවා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් අපිට ලැබුණු උත්තරේ තමයි පසුගිය ජනාධිපති මැතිවරණයට අපේ අමාත්‍යංශයෙන් ලබාගත් මුදල් වියදම් කරපු නිසා අධිකරණ ශාලාව ඉදිරිපත් කරන්න බැරි වුණයි කියන කාරණේ. අපිට ඒ ප්‍රශ්න තියෙනවා වත්තල අධිකරණය සම්බන්ධව. ඒක මේ අධිකරණ ශාලා අඩු අධිකරණ ශාලාවල ප්‍රශ්න පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට තියෙනවා තව තැන්වල විශේෂයෙන්ම අලුත් කඩේ දිසා අධිකරණ මහා අධිකරණ අර ඔබතුමා ඉදිරිපත් කරන්න මොකද අපිට අපිට අවශ්‍ය මේ අපි කැමති තැනකට ගෙනියන්න නෙමෙයි මා ගාල්ලේ ජනතාවට වඩාම පහසු තැන. හරි එපේ ඕනනම් අපි ආවොත්නම් සාකච්ඡා කරමු. දැන් ඒකම බඩ බොහොම සීමිත කාලයක් තියෙනවා කරු මේ මන්ත්‍රී.
තීරණයක් ගත්තා මම ප්‍රධානමාත්‍යවරයලා ඉන්න කාලේ ක්‍රිකට් පතින් නැමතුණ අපි කවුරුත් එක්ක මේ හිරගෙදර උතුරින් ගෙනියන්න. ඒක නම් සාරි සංකීර්ණේ හදන්න.
හරි අපි බලමු කතා කරලා. ඊළඟට අපේ අලුත් කඩේ අධිකරණයේ ගත්තත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවුරුදු 150කට වැඩි පැරණි ගොඩනැගිල්ල. ඒ මහාධිකරණයක් මීට අවුරුදු 5කට කලින් වැස්ස දවසේ කඩා වැටුණා. දවාලක එක වුණා නම් ජීවිත 300ක් විනාශ වෙන්න ඉඩ තිබුණා. ඉතින් එය දැන් නඩත්තු කරගෙන යනවා. නමුත් අනිත් අධිකරණ ශාලාවලත් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා තමයි අපි අලුත් කඩේ අධිකරණයට යාබදව තියෙන BCC ඉඩමේ අක්කර 6ක ප්‍රමාණයක් මේනකොට අපි අධිකරණ අමාත්‍යංශයට පවරගෙන තියෙනවා. අධිකරණ ශාලාව 40කින් යුත් අධිකරණ සංකීර්ණයක් අපි එතන ඉදි කරන්නයි කටයුතු කරන්නේ. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි විනිශ්චයකාරතුමන්ලාගේ ප්‍රශ්න පිළිබඳව මේ සාකච්ඡාවේදී දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරන්න ලැබුණා. අපි පිළිගන්නවා මේ පොඩ්ඩක් නිහඬව වුණත් කරුණාරත්න මන්ත්‍රීතුමා. කරුණාරත්න පණිතන් පොඩ්ඩක්.
බාධා කරන්න එපා කතිකයන්. බොහොම ස්තුතියි.
මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි විනිශ්චයකාරතුමන්ලාගේ ප්‍රශ්නය ගැන අපි අද දිනේ පුරාම කතා කළා. ඇත්තටම අපේ රටේ අධිකරණය පිළිබඳව පහුගිය කාලේ බරපතල විවේචන තිබුණා. නමුත් මේ වන විට අධිකරණය පිළිබඳව රට තුලත් ලෝකයේ තුලත් ඉතාමත්ම හොඳ ප්‍රතිරූපයක් මේ වෙනකොට මැවිලා තියෙනවා. අපි මොනතරම් විවේචන තිබුණත් පිළිගන්නට ඕන මේ ආසියානු කලාපයේ ඉතාමත්ම ඉහළ ගණයේ අධිකරණ පද්ධතියක් තියෙන රටක් විදිහට අපිට තවමත් ආඩම්බරෙන් කියන්න පුළුවන්. ඒ වුණාට අධිකරණවල විනිශ්චයකාරතුමන්ලා ගත කරන ජීවිතය ඉතාමත්ම අටුක ජීවිතයක්. අනිකුත් වෘත්තිකයන්ට වගේ වෙනත් ආකාරයේ ලාභ ප්‍රයෝජන වරප්‍රසාද ලබන කණ්ඩායමක් නෙවෙයි. ඔවුන්ට ලැබෙන්නේ සාමාන්‍ය වැටුපක්. ඔවුන්ගේ සේවයට සරිලන වැටුපක් කියලා අද කාලයට අපිට පිළිගන්නට බෑ. ඒකම ඔවුන් පැය 8ක සේවා කාලයකට සීමා වෙච්ච උදවිය නෙවෙයි. ඔවුන් පූර්ණ කාලීනව දවසේ පැය 24ම සමහර වෙලාවට ඒ රාජකාරියේ ඒ ඩියුටි වල යෙදිලා ඉන්න නිලධාරීන්. අපි දන්නවා වෛද්‍යවරුන් ගත්තම නැත්නම් වෙනත් ඉංජිනේරුවරුන් ගත්තම ඔවුන්ගේ රාජකාරිය තුළ ඔවුන් රාජකාරී කරනවා, වැටුප් ලබනවා, සමහරලාට අනිකුත් වෙලාවල් වලට ඔවුන් පෞද්ගලික වෘත්තීය කටයුතු කරනවා, යම් යම් ආදායම් ලබනවා. විනිශ්චයකාරවරුන්ට එහෙම කරන්නත් බෑ. ඒ ඒ ඒ හැකියාවක් නැහැ. ඒ වගේම ඔවුන්ට ඉතා සීමිත පරිසරයක් තුළ තමයි මේ සියලු කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම අවුරුදු 3-3ට ස්ථානමාරු ලැබෙනවා. ළමයිත් අරගෙන අධ්‍යාපන කටයුතු සඳහා අලුත් ඉස්කෝල ස්වයමින් තැනින් තැනට ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ හැම අතින්ම ගත්තම ඉතාමත්ම විශාල සේවයක් කරන, ඒ වගේම ඉතාම අඩු පහසුකම් වලින් යුක්තව කටයුතු කරන කණ්ඩායමක් විදියට අපි පිළිගන්න ඕන. මේ පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් කරුණු ඉදිරිපත් කරලා. අපි මේ වෙනකොට අදහස් කරලා තියෙනවා විනිශ්චයකාරතුමාලට විශේෂිත වූ පරික්‍රමයක්, වැටුප් ක්‍රමයක් සකස් කරන්නට අද කාලයට ගැළපෙන විදියට ඔවුන්ගේ ඒ වෘත්තීය ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයට මේ කටයුතු කරන්න. ඒකම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මෑත කාලයේ පටන් මේ විනිශ්චයකාරවරුන්ට තියෙන බරපතලම ප්‍රශ්නය තමයි විශේෂයෙන්ම සමාජ වෙබ් අඩවි අනාදියෙන් එල්ල වෙන ප්‍රහාර. මම ඊට කලිනුත් මේ ගරු සභාවේ මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරා. අද විනිශ්චයකාරවරයෙකුට හෙට දිනේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන එක හරි අසීරු කාරණයක්. මොකද වෙබ් අඩවි වලින් දවසකට දෙකකට කලින් දානවා මේ අහවල් නඩුවේ නඩු තීන්දුව මෙන්න. අහවල් විනිශ්චයකාරතුමා අහවල් තැනට ගිහිල්ලා අහවලුත් එක්ක ආහාර ගත්තා, අහවලුන්ගෙන් අල්ලස් ගත්තා. මේ ආකාරයට අද ඉතාමත්ම 100%ක්ම මම පැහැදිලිව කියනවා 100%ක්ම අසත්‍ය ප්‍රකාශ කරමින් අද අධිකරණයේ මේ ගෙන යන ස්වාධීනව ගෙන යන ක්‍රියාදාමය අඩපණ කරන්න, මේ රටේ නීති ආධිපත්‍ය විනාශ කරන්න මේ සමාජ වෙබ් අඩවි ක්‍රියා කරමින් පවතිනවා. ඒ පිළිබඳව මම කලින් අදහස් ප්‍රකාශ කරා. අපි සෑහෙන කාලයක් බලන් හිටියා යහපාලනය කියලා ඉවසමින් හිටියා. අපිට මින් ඉදිරියට අපි නීතිය ඒ උදවියට එරෙහිව ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ පිළිබඳව අපිට පැකිලීමක් නැහැ. ඒකම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ අමාත්‍යංශ යටතේ නීතිපති දෙපාර්තමේන්තුව තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව ගත්තත් ඔවුන්ගේ තත්ත්වයත් අර විනිශ්චයකාරවරුන්ගේ වගේම තමයි. පැය අටේ සේවාවන් කරන උදවිය නෙවෙයි. දවසේ අපි දන්නවා රෑ 10 11 12 වෙනකන් ඔවුන්ට මේ නඩු ගොනු ගෙදර පවා ගෙනහිල්ලා අධ්‍යයනය කරමින් තමයි මේ කටයුතු කරන්නේ. අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් 170ක් වගේ ප්‍රමාණයක් තමයි ඉන්නේ. නමුත් අද තියෙන නඩු ප්‍රමාණය මෙතෙකයි කියලා කියන්න බෑ. ලක්ෂ ගාණක් නඩු තියෙනවා රට වටේම. ඉතින් මේ සීමිත නීතිඥවරුන් සංඛ්‍යාවකින් ලක්ෂ ගණනාවක නඩු කටයුතු මෙහෙයවීම, උපදෙස් ලබා දීම, මේ සියල්ල අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් නිසා මේ ආයතන අධිකරණ විනිශ්චයකාරවරුන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් ප්‍රමාණාත්මකව ඉතා සුවිශාල වැඩකොටසක් කරනවා. ඒ වගේම අපි දන්නවා ජනතාවට අවශ්‍යයි ඒ වැඩ කටයුතු සියල්ල ගුණාත්මක මට්ටමින් ඉහළ මට්ටමකට ගේන්න. ඒක නිසා අපි ඒ සඳහා අවශ්‍ය ඔවුන්ගේ පහසුකම්, ඔවුන්ගේ වැටුප් වර්ධක වගේ දේවල් පිළිබඳව සොයා බලලා යම් ප්‍රතිසංස්කරණයක් කරන්න තමයි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ගත්තත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ වෙනකොට 3400කට වැඩිය ගොඩ ගැහිලා තියෙනවා. නමුත් ඉතාමත්ම සුළු පිරිසක් තමයි අපේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ඉන්නේ. ඒක නිසා ඔවුන්ට ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයේ වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒකම මේ ශාස්ත්‍රය පිළිබඳව දැනීම ඇති, පළපුරුදු ඇති අය සොයා ගැනීමත් ඉතාමත්ම ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ සියලු ආයතන සම්බන්ධව ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමාත් ප්‍රශ්න මතු කරා. මේ පරිවර්තන කටයුතු පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. අභ්‍යාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු ද්‍රවිඩ භාෂාවෙන් තියෙන ඒවා පරිවර්තනය කිරීම පිළිබඳව ප්‍රශ්නයක් එතුමා මතු කරා. නමුත් මම සඳහන් කරන්නට ඕන නියෝජ්‍ය කතානායකතුමනි, මේ වන විට ඒ සියලු නඩුගොනු, ඒ ද්‍රවිඩ භාෂාවෙන් තියෙන නඩුගොනු ඉංග්‍රීසියෝ සිංහල භාෂාවට පරිවර්තනය කරමින් මේ කටයුතු කරන්න අපි වෙනම ඒකකයක් ආරම්භ කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ රෙජිස්ට්‍රාර් කාර්යාලය අපේ අධිකරණ අමාත්‍යංශයේ මෙහෙයවීම තුළ ඒ ගැටලු අපිට නිරාකරණය කිරීම පිළිබඳව ගැටලුවක් මතුවෙන්නේ නැහැ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පිළිබඳවත් සඳහන් කරා. අපි දන්නවා මීට පෙර අධිකරණවලට, විශේෂයෙන් අපරාධ අධිකරණවලට ගියපුවාම සමහර නඩු 10 වතාව, 20 වතාව, 30 වතාව පවා කල් දාලා තියෙනවා රස පරීක්ෂක වාර්තා පැමිණෙන තෙක්.
ඔබතුමා වාර්තා විනාඩි 3ක් වගේ තියලා තව දිගක් වෙලා ඕනේ නම් අපිට කල් ගන්න වෙනවා.
විනාඩි 5ක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
එහෙම වුණොත් අද 6:30ට අපි අවසන් කරේ නැත්නම් සභාව නැවත කැඳවල ඕනේ කල් ගන්න. ඔබතුමා විනාඩි 3න් ඉවර කරපුවා නම් හරි.
හරි, මම ඉවර කරන්නම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පිළිබඳව මම සඳහන් කරනවා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අද ඒගොල්ලන්ගේ ක්‍රියාශීලී බව 100%ක් තියෙනවා. මාසයක් දෙකක් ඇතුළත සියලු වාර්තා ලබා දීමින් ඒ නඩු කටයුතු අවසන් කිරීමේ හැකියාව අද අපි උදා කරගෙන තියෙනවා. ඒකම සමත මණ්ඩල ගැන සඳහන් කරන්නට ඕන. අද ඉතාමත්ම සාර්ථකව සමත මණ්ඩල 300කට වැඩිය ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. අපි සමත මණ්ඩලවල සීමාව, මූල්‍ය වටිනාකම් සීමාව 250,000 ලක්ෂ 5 දක්වා වැඩි කිරීම තුළ අපි බලාපොරොත්තු වෙනවා අධිකරණයට ගලා එන සාමාන්‍ය සුළු නඩු ප්‍රමාණය අඩු කරගන්න. ඒකම අපි අලුතෙන් මේ රටේ පළවෙනි වතාවට පනවපු එකම නීතිය වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කර ගැනීමේ අධිකාරිය පිහිටවීම. ඒ අනුව අපිට අධිකරණයකට යුක්තිය සාධාරණය බලාපොරොත්තු වෙන්න නම් ඒ වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව ලබා දීමේ කාර්ය මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඉෂ්ට කරගන්න. ඉතින් මේ සම්බන්ධව අවසාන වශයෙන් මම සඳහන් කරන්නේ නියෝජ්‍ය කතානායකතුමනි, අපි සංවර්ධනය ගැන කතා කරනවා, අපි ව්‍යාපෘති ගැන කතා කරනවා, මේ මොනව කතා කරත් රටක් විදිහට අපිට ඉදිරියට යන්න ලැබෙන්නේ රටේ නීති ආධිපත්‍ය ආරක්ෂා වුණොත් විතරයි. රටේ නීති ආධිපත්‍ය ආරක්ෂා වෙන්නේ රටක ස්වාධීන අධිකරණයක් පවතිනවා නම් පමණයි. ඒක නිසා අද අපිට සතුටු වෙන්න පුළුවන්, අද ස්වාධීන අධිකරණ පද්ධතියක් මේ රට තුල ක්‍රියාත්මක වෙනවා, මුළු ලෝකයේ ඒක පිළි අරගෙන තියෙනවා. ඒක නිසා අපි ඒ අධිකරණ ක්‍රියාවලිය, අධිකරණ පද්ධතිය ප්‍රමාණාත්මකව පමණක් නොවේ, ගුණාත්මකවත් ඉතා ඉහළ මට්ටමට ගෙන ගොස් අපේ රටේ අපිට අහිමි වෙච්ච බොහෝ දේවල් දිනා ගැනීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ස්ථාපිත කර ගැනීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවගේ අපේක්ෂාවන් මල්පල ගැන්වීම සඳහා අවශ්‍ය මූලිකම කටයුත්ත තමයි ඒ රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීම. මේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීමට අපි අසමත් වුණොත්, රටක සාමය නැති වුණොත්, රටක ජනකොටස් අතර ගැටුම් ඇති වුණොත්, මේ ඔක්කොම අපේ බලාපොරොත්තු මේ හීන බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා අපි ප්‍රායෝගිකව අපි වැඩ කටයුතු කරලා ආරම්භ කරලා තියෙනවා, සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒක නිසා මෙම අයවැයෙන් අපිට ප්‍රමාණවත් ලෙස මුදල් වෙන් කරලා දීලා තියෙනවා. අපේ නිලධාරීන් මේ සඳහා ඉතාමත්ම මහන්සියෙන් කටයුතු කරලා තියෙනවා. අපේ අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු ඒ ආයතන ප්‍රධානීන් සියලු දෙනත්, මේ වෙනුවෙන් වෙහෙස මහන්සුණු සියලු දෙනත්, මුදල් අමාත්‍යංශයටත් මගේ ස්තුතිය ප්‍රකාශ කරමින්, මේ පිළිබඳව පක්ෂව වෙන්ම විපක්ෂව අදහස් දැක්වූ සියලු ගරු ඇමතිතුමන්ලට සහ මන්ත්‍රීතුමන්ලටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පළ කර සිටිමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.
ශීර්ෂාංක 104 සභාවකින්ද? ශීර්ෂාංක 234, ශීර්ෂාංක 239, ශීර්ෂාංක 252, ශීර්ෂාංක 280, ශීර්ෂාංක 110, ශීර්ෂාංක 205, ශීර්ෂාංක 228, ශීර්ෂාංක 229, ශීර්ෂාංක 230, ශීර්ෂාංක 231, ශීර්ෂාංක 233, ශීර්ෂාංක 234, ශීර්ෂාංක 235, ශීර්ෂාංක 192, ශීර්ෂාංක 225. සභාවකංගද?
හයි.
පාර්ලිමේන්තුව යන ඇස්වේ. ශීර්ෂාංක 104, 237, 239, 252, 180, 110, 205, 228, 229, 230, 231, 233, 234, 235, 192 සහ 225 කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දැනුණු කැවැත්තෙමි. න්‍යායපත්‍රයේ යෝජනාංක 2 සභානායකතුමා
සභාගත වෙයි.
නෑ. Item number 2 in the agenda. You have to move.
I move item number 2.
Okay. Sabha ekangada?
Aye.
Sabha kalthabima garu sabha nayaka.
Parliamentu heta uden ame amaravant ek.
Kalthabana avasthave yojanawa Galu Bimal Ratnayake mettuma.
Garu niyojaka kathanayaka thumani. Sabhawa kalthabana avasthave vivadaya sandaha idiripat karana labana yojanawa. අප රටේ මගී ප්‍රවාහනයේ ප්‍රධානම ආකාරයක් වන්නේ බස් රථ මගින් මගී ප්‍රවාහනයයි. එසේ වුවද මෙම සේවාව සපයන මගී බස් රථවල පවතින දුර්වල සේවා තත්ත්වය හා ප්‍රමිතියෙන් තොර තත්ත්වය නිසා ලක්ෂ සංඛ්‍යාත පොදු ජනතාව විශාල ගැටලුවට මුහුණ දෙයි. මෙම ගැටලු අතර 1. අද සුකෝභෝගී සේවා නමින් හඳුන්වමින් සාමාන්‍ය ගාස්තුවට වඩා ඉහළ ගාස්තුවක් අය කරන බස් රථ රාශියක් ඇති අතර මෙම බස් රථවල පහසුකම් හෝ ගමනාගමනය හෝ සාමාන්‍ය බස් රථයකට වඩා කිසිදු වෙනසක් නොමැති අතර මෙය මගින් ගසා කන තත්ත්වයකට මගේ ජනතාව පත්ව තිබීම. දෙක, සියලුම බස් රථවල ආසනයක පළල ආසන දෙකක් අතර තිබිය යුතු පරතරය ආදී පිළිබඳව ප්‍රමිතියක් ඇතත් ඒවා අනුගමනය කරන තත්ත්වයක් කිස්සේත්ම නොමැති නිසා දුරගමන් බස් රථවල ජනතාව අතිශය විශාල පීඩාවකට මුහුණ දී තිබේ. තුන, දුරගමන් බස් රථ මගීන්ට තේපාන සඳහා නතර කරන ආපන ශාලාවල ඇති අතිශය අපිරිසිදු අධික මිලෙන් යුතු ඉතාම අප්‍රසන්න හා මගීන් තලාපෙළෙන තත්ත්වය ඇතුළු කරුණු රාශියක් මෙහිලා සඳහන් කළ හැක. එම නිසා මෙම ගැටලු විසඳීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශය වහා මැදිහත් වී කටයුතු කළ යුතුයයි මෙම සභාවට යෝජනා කර සිටිමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙළමුණේම පැහැදිලිවම පුද්ගලිකව මමත් ඒ වගේම අපි විශාල ප්‍රමාණයකුත් මේ රටේ ජනතාව දෛනිකව මුහුණ දෙන විශාල පීඩාවක් ගැන මේ සභාවේ අවධානය යොමු කරන්නත් ඒ වගේම අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත මේට යම්කිසි සහනයක් ලබා දීමට කටයුතු කිරීමට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා දන්නවා මා සතුව තිබෙනවා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් වරින් වර නිකුත් කරන ලද විවිධාකාර දත්ත සංකලන අඩංගු ලේඛන ඔවුන් ඒවායේ ඉතා පැහැදිලිවම මාර්ග අනුව එක එක මගීන් ප්‍රමාණය, ධාවන වෙන බස් රථ ප්‍රමාණය, ඒ වගේම එක් බස් රථයකින් දවසකට ධාවනය කරන මගීන් ප්‍රමාණය යනාදී වැදගත් දත්ත රාශියක් මේ පාර්ලිමේන්ත හමුවේ තබා තිබෙනවා. මා මුලින්ම ගත්තොත් එහෙම ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ගත්තොත් ඔබ මම මගේ පළවෙනි කාරණේ මම මගේ ප්‍රවාහනය සම්බන්ධ සුවිශාල ගැටලු රාශියක් තිබෙනවා. මා ඉදිරිපත් කර කරුණු තුනට අමතරව එක කරුණක් පමණයි මම අමතර ඉදිරිපත් කරන්නේ. ඒක තමයි බස් රථවල මේ ගීත ප්‍රචාරය හා VCD DVD පර දර්ශන කියන කරුණු හතර තමයි අද දිනේදී අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන්නේ. මේ සුවිශාල ගැටලු රාශියක් තියෙන පැත්ත. මේ පළවෙනි කරුණ ගත්තොත් ඔබතුමා කවුරුත් දන්නවා මේ අර්ධ සුකෝභෝගී කියලා බස් රථ සේවාවක් පවත්වාගෙන යනවා. ඒවායේ මිල ප්‍රමාණය සාමාන්‍යයෙන් සාමාන්‍ය බස් ගාස්තුවට වඩා එකහමාරකින් වැඩි. මේ වෙනස කුමක්ද කියලා ගත්තොත් මේවා සපයන සේවාව පැත්තෙන් ගත්තොත් වෙනස මොකක්ද ගරු නියෝජ්‍ය කතානායක? කිසිදු වෙනසක් නැහැ සාමාන්‍ය බස් රථයකට වඩා. බස් එකේ බෝඩ් එකේ පාට නිල් පාට වීම විතරයි. මම හිතන්නේ එම පර්මිට් ලබා දීම සඳහා ප්‍රවාහන අධිකාරීන් විසින් වැඩිපුර ගාස්තුවක් එම බස් රථ හිමියන්ගෙන් අය කරගන්නවා වෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුවක් වශයෙන් නීත්‍යානුකූලව අර්ධ සුකෝභෝගී බස් රථ සේවාවක් පවත්වාගෙන යාමට තිබෙන අවශ්‍යතාවය ඉස්සෙල්ලාම මෙරට ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. ඔබතුමා දන්නවා ප්‍රවාහන කොමිෂන් සභාවේම වාර්තා අනුව සාමාන්‍ය අපි ලංගම විතරක් ගත්තොත් ලංගම සංඛ්‍යාලයක 90 මාසතෝ තිබෙන දිනකට මගින් 25 ලක්ෂකට ආසන ප්‍රමාණයක් 2013-14 අවුරුද්දේ මාසතෝ තිබෙන වාර්තා අනුව ගෙනියන ලංගම් පමණක් 24,50,969ක් මේ වාර්තාවට අනුව. මේක ගණන් හදලා බැලුවම කරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම 24 ලක්ෂ නැත්නම් 25 ලක්ෂ කියලා අපි කෙටියෙන් කිව්වොත් මේකෙන් එක බස් රථකින් ගෙනියන මගින් ප්‍රමාණය ගණන් හදලා ඒ වගේම ඒ අනුව බස් රථයක තිබෙන සීට් ප්‍රමාණය ඔබතුමා දන්නවා සීට් 42 බස් තියෙනවා, සීට් 54 බස් තිබෙනවා. මේ බස් රථවල තියෙන සීට් ප්‍රමාණයත් එක්ක ගණන් හදලා ටිකක් දිගු සංඛ්‍යාවකින් ප්‍රමාණ අතර මම ඒකට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ 125න් වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ගත්තොත් 55%කට නැත්නම් 60%කට ආසන්න ප්‍රමාණයක් වර්ෂානුව වෙනස් වෙනවා මේ බස් රථවල හිටගෙන තමයි යන්නේ. එතකොට මේ තත්ත්වය ලංගම් බස් රථවලට වඩා දරුණුයි පෞද්ගලික බස් රථවල. අපි දන්නවා ලංගම් බස් රථවල බොහෝ විට තිබෙන තත්ත්වයට වඩා පෞද්ගලික බස් රථවල මගින් හිටගෙන යන ප්‍රමාණය වැඩි. අපි මේක 50ට 50 කියලා හිතුවා. ඒ කියන්නේ බස් රථේ වාඩිලා යන ප්‍රමාණය ලක්ෂ 12,000ක් බස් රථවල හිටගෙන යන ප්‍රමාණය ලක්ෂ 12,000ක් කියලා ගත්තා. මොකද සංකේතයකට අනුව අපිට පෙන්වන්න පුළුවන් හිටගෙන යන ප්‍රමාණය වැඩි කියලා. එහෙම ගත්තට පස්සේ අපි දැනගන්න කැමති එහෙම තිබියේදී ලංගම බස් රථවලින් අර්ධ සුඛෝභෝගී සේවයක් සපයන එකේ තර්කය කුමක්ද? ඒ කියන්නේ කිසිම ආසන පහසුකමේ කිසිම වෙනසක් නැහැ. ඊළඟට ගමනාන්තය දක්වා දැන් අපි හිතමු කිලෝමීටර් 100ක දුරක් යනවා කියලා. කොළඹින්දලා බදුලට යනවා කියලා හිතන්න. නැත්තම් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ දිස්ත්‍රික්ක කුරුණෑයට යනවා කියලා හිතන්න. මොකද සපයන වෙනස? යන කාලය ගත්තා. මේවයි දෙන සේවය ගත්තත් කාලය ගත්තත් පහසුකම් ගත්තත් වෙනසක් නැහැ. කොන්දොස්තරලගේ හැසිරීම ගත්තා. ඒම නිසා අපි මූලික වශයෙන්ම ගත්තොත් ලංගම මගින් බස් රථ ගණනාවක් පවත් කරන බස් රථ මගේ දැනීම හැටියට අද සුඛෝභෝගී වශයෙන් දැන් වැඩි වෙලාවක් දන්නේ මම මේ උපුටා ගන්න කාලය වෙනකොට මම මේක ඊළඟට ඉදිරිපත් කරන්නම්. බස් රථ සැලකිතු ප්‍රමාණයක් ලංගමනු පවත්වාගෙන යනවා. ඊට වැඩි ගොඩක් සමහර මාර්ග සේවා තියෙනවා. දැන් අපි ගත්තොත් කොළඹ වවුනියා වගේ ගත්තොත් 87 කියන සේවා අංකය යටතේ යන අර්ධ සුඛෝභෝගී කියන බස් රථ පමණමයි තිබෙන්නේ කොළඹ වවුනියා. ඒකේ සාමාන්‍ය බස් රථයක් ඇත්තෙම නැහැ. එතන බස් රථ ඒ නිසා අපි පළවෙනි රහඳේ තමයි මේක මගින් ගසා කන්න උදව් කරන ලැබෙන්න. මොකද්ද මේකේ අර්ථ සුඛෝභෝගී කියන එකේ මොකද්ද ඔබතුමාලගේ නිර්වචනය? ඒසාකරු නියෝජ්‍ය කතානායකතුමනි, රජයකට අයිතියක් නැහැ. රජයට මග පෙන්වන පනතක් තිබෙනවා. 1981 අංක 21 දරන මෝටර් වාහන පනත සංශෝධන පනතත් තවත් පනත රාශියක් තිබෙනවා. අපි ඒ නිසා ඉල්ලා හිටින්නේ ඇත්ත සුඛෝභෝගී සේවයක් දෙනවා නේක ප්‍රශ්නයක් නැහැ. නමුත් එසේ නැතුව මේ ගසාකෑමක් තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඊළඟදී තමයි කරු නියෝජ කතානායකතුමා වැඩිපුර අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කරුණ ගැන. දෙවැනි කරුණ තමයි බස් රථවල ආසනවල පළල සහ ආසන අතර ඉද. දැන් මේ 81 අංක 21 දරන මෝටර් වාහන සංශෝධන පනතට අනුව ගත්තම ගරු නියෝජ කතානායකතුමනි, බස් රථයක සීට් එකක තිබිය යුතු පළල නීත්‍යානුකූලව සඳහන් කළ තිබෙනවා මිලිමීටර් 382යි කියලා. මිලිමීටර් 382යි. මේක සාමාන්‍යයෙන් තේරෙනකොට සෙන්ටිමීටර් 37 38යි, අඩියයි අඟල් 4යි. මම ගරු රාජ්‍යමතුමාගෙන් අහන්න කැමතියි, මගේ උස මහතම තමයි මේ ප්‍රවාහන රාජ්‍යමතුමා, අපේ අශෝක අබේසිංහ මැතිතුමා. මම ඊයේ බැලුවා ගරු නියෝජ කතානායකතුමේ කතාල් ලෑස් වෙන්න උන නිසා මගේ උරහිසේ ප්‍රමාණය කොච්චරද කියලා. මම මිනිස්සෙක් සීට් එක වාඩි වෙන්න එපේ. ඒ සීට් එකක ගණන මිලිමීටර් 382යි කියලා කියන්නේ අඩිය අඟල් 4යි. ඒතර නියෝජ්‍යමතුමාගේ මම ගත්තොත් මගේ උරහිස් තිබෙනවා අඟල් 40 සෙන්ටිමීටර් 47. සාමාන්‍ය අඩි එකමාරක් විතර. අපි දන්න දේ තමයි අපේ ලෝකේ එක ජීව විද්‍යාත්මක කාරණයක් පිරිමියාගේ උරහිස් පළලයි කාන්තාවන්ගේ උරහිස් ඊට වඩා අඩුයි. පිරිමියාගේ උකුල ප්‍රදේශය පළලෙන් අඩුයි, කාන්තාවන්ගේ වැඩි. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක මිනිස්සු හැදලා තියෙන විදි. තමයි මේ 30 අවුරුද්දක් පරණ, දැන් 33 අවුරුද්දක් පරණ මේ පනතට අනුව මිලිමීටර් 382යි තියෙන්නේ සීට් එකක පළල. එතන මේ 382 කේ පළලේ මම අභියෝග කරනවා, පුළුවන් නම් අමතුමාලා දිලා දෙන්න ගිහිලා පෙන්වන්න කියලා. මම පුද්ගලිකව අමතුමා දෙන්න විවේචනය කරන නෙමෙයි. මේවා පරණ කාලේ තලන් දෙන දේවල්. ගරු නියෝජ්‍ය කතානායකතුම එහෙම යන්න බෑ. එසාද වෙලා තියෙන දේ තමයි ද ඔබතුමාලත් මේ 382 කියන එක අවුරුදු 33ක් තිස්සේ පවත්වාගෙන යනවා. තරල් අන්තර්ජාතික ප්‍රමිතිය ගත්තට පස්සේ ලෝකේ පුරා පිළිගත්ත දේ තමයි අඩුම ගානේ එක මගියෙක්ට මිලිමීටර් 482ක් සෙන්ටිමීටර් 48ක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි හරියට කියනවා අඩි එකමාරා තිබිය යුතුයි කියන එක දැන් මම උදාහරණ ගත්තා මම විශාල උස මහතක් වෙන පුද්ගලයෙක් නෙමෙයි සාමාන්‍ය අපේ රටේ සාමාන්‍ය මට්ටමේ ශරීරයක් තියෙන කෙනෙක් හතර මට මගේ උරහිස් දෙක එක ගත්තට පස්සේ මට සෙන්ටිමීටර් 47ක් ඒ කියන්නේ හරියටම ගත්තොත් මිලිමීටර් 470ක් යනවා
අවසන් කාණ්ඩ වෙනවා විනාඩි දෙක දැන් පෑ භාගෙත් නිවර කරන්නනේ
විනාඩි 5ක් විතර දෙන්න ගරු නියෝජ්‍ය කතානායක
තුමා කත්තිකෝ වැඩි වෙලා ඔබතුමාට දැන් ගොඩක් අය ඉල්ලීම් කරනවා
නලපතිමතුමාගේ වෙලාව දෙන්නේ. හරි ඒ නිසා මම මෙතන ඒ නිසා පැහැදිලිව ගත්තට පස්සේ මේ උරහිස් ප්‍රමාණය ගත්තට පස්සේ මේ 382 කියන එක කොහෙත්ම ප්‍රායෝගික නැහැ. අයිතික ඔබතුමා දන්නවා දැන් මිනිස්සු කිලෝමීටර් 100ක 150ක ගමනක් යනකොට බදුල්ලට කුරුණෑගලට යනකොට මෙහෙම වාඩිලා යන්න බෑ. මිනිස්සු යම් වෙනස් වෙන්න ඕනේ. එතකොට ඒ වගේ කිසිම තකීමකින් තොරව තමයි මේ සීට් ප්‍රමිතිය පවත්වාගෙන යන්නේ. ඊළඟ දේ තමයි ඔබතුමාලා බස්වල බස් දෙකේ බස් එකේ සීට් දෙකක් අතර තියෙන. ධනිස්ස අතර ගත්තොත් එහෙම. ඒකට ප්‍රමිතියක් තියෙනවා. අන්තර්ජාතික ප්‍රමිතියක් තියෙනවා. ඒක කිසිසේත්ම කිසිම බස් රටයක් පිළිපදින්නේ නැහැ. ඒත් එක්ක තමයි කරුණ නියෝජ්‍ය කතානායකතුමනි දැන් බස් එක පළල තියෙන මෝටර රථ ප්‍රවාහන පනතට අනුව මිලිමීටර් 2500ක බස් පළල 2500ක් එතන බස් එක එන්න පුළුවන් ප්‍රමාණය තමයි සීට් දෙකේ පේලි දෙකක් තමයි එන්න පුළුවන්කම තිබෙන්නේ. ඊට පස්සේ මේ පනතර අනුම කියලා ඔබතුමාලා හිටගෙන යන මගියට වර්ග මීටරයකින් 100න් 16ක් දෙන්න ඕන කියලා. ඒ කියන්නේ සරලව මේක කිව්වොත් එක පුද්ගලයෙක්ට සෙන්ටිමීටර් 40ක් දිග 40ක් පළල කොටුවක් දෙන්න ඕන කියලා. නම් මම අභියෝග කළා කියනවා සීට් තුනේ පේලි ගහපු කිසිම බස් එකක සීට් පෙළි දෙක අතර පරතරය මිලිමීටර් 320ට වඩා අඩුයි. මැද්දේ තියෙන ඉඩ. එතන මේක මැද්දේ ඔබතුමාලා නීතිය අනුව තියෙනවා සෙන්ටිමීටර් 40ක්. හැබැයි මුළු එකේම තියෙන්නේ සෙන්ටිමීටර් 32යි. මේක මැද්දේ කරු නියෝජ කතානායකතුමනි මිනිසු දෙන්නෙකුත් දාලා මැද්දෙන් කොන්දොස්තර උන්න හැට යනවා. ඉතින් ඒ නිසා සම්පූර්ණයෙන්ම ගත්තොත් බස්වල සීට් පණිවීම ගත්තොත් මේක පළල පැහැදිලිවම වැරදි. ඊළඟ දේ තමයි මට වෙලා නැති නිසා මම ඉතා ඉක්මනින් යන්න. ඒ නිසා සීතල පළල ගත්තොත් මේක ඉතාමත්ම ක්‍රූර වද හිංසාවට ලක් කරන විශේෂයෙන්ම කාන්තාව ගත්තොත් එහෙම අපචාර ලක්වන දෙයක්.
කොහේ හිටගෙන ගියාම ඒක ආරක්ෂාවේ ප්‍රශ්නකුත් තියෙනවනේ නේද?
හිටගෙන යන එක තීරමක් හොඳ මම අපි ඒ නිසා උදේ දාකර තුනේ පෙළි ගහන නීතිර නෝ බෑ. එහෙනම් බස් එකේ පළල වැඩි වෙන්නෝ. ඒ වගේම තමයි සීට් එකේ පළල ඔබතුමාලා 382 කියන එක නීති විරෝධී. අඩු ගානේ අපේ රටේ දැන් ස්ථූලභාවය අපේ රටේ පොදු ප්‍රශ්නයක්. 1980 වෙන මිනිසුන්ගේ ශරීරෙ නේ අද තියෙන්නේ. ඒ නිසා අනිවාර්ය වශයෙන්ම සීට් එක පළල අන්තර්ජාතික ප්‍රමිතිය 480ට ගෙන යා යුතුම වෙනවා. සීට් දෙකක් අතර පරතරයක් තිබෙනවා. අද වෙලා තිබෙන්නේ ඉතාම වංචනික ආකාරයට මගින් ගසා කරන මට එක පැහැදිලි කරන්න වෙලාව නැහැ. අද වෙලාව මේ කෙටි නිසා. ඊළඟ කරුණ තමයි කරු නියෝජ්‍ය කතානායකතුමනි ආපන ශාලා මම දන්නා මේක ප්‍රවාහන අමාත්‍යාංශයේ ඍජු ආදාරණ නැහැ නමුත් අපේ රටේ දීර්ඝ කාලයක් සේවය කරපු සෞඛ්‍ය ඇමතිවරයෙක් තමයි අද ප්‍රවාහන ඇමති ධුරය දරා ඔබතුමා දන්නා කරු ඇමතිතුමනි මේ දිගුතුර බස් යන බස් නතර කරන ප්‍රවාහන ශාලා ගත්තොත් ඒවා සම්පූර්ණයෙන්ම වැසිකිලි වගේ කොස්වත්තේ ඉඳලා අම්බලන්ගොඩ දක්වා තියෙනවා ගාලු පාරේ කුරුණෑගල නුවර පාරේ ගත්තොත් එහෙම වරකපොළේ ඉඳලා අලව්ව දක්වා තියෙන ඊට පස්සේ මැලසිරිපුර තියෙනවා පුත්තලම් පාර තව තැන් දෙක තුනක තියෙනවා රත්තරන් පාරේ ඔය ඇහැලිය ගුඩින් පස්සේ ටිකක් තියෙනවා මේවා මොනවද මේවා අමුවට සම්පූර්ණ වශයෙන් මහජනතාව තිරිසනුල සලකා කටයුතු කරන ඒ වගේම ගත්තොත් එහෙම ඒ වගේම ගත්තොත් එහෙම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේවායි ආහාරවල ප්‍රමිති අන්තිම සෞත්තුයි කියන එක જાතිය අධික බීල කැඳවනව
ඔය මයිතන් දැන් ඔබතුමාලා දැන් විනාඩි 15ක් එමෙතුමාටත් දෙන්න තියෙනවා ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙන එකට තව කතික තුන්වෙනි කිල්ලෙමක්
කරනවා හරි මම ඉවර කරන්න එහෙනම් ඒ නිසා ඒ ආපන ශාලාවල ප්‍රමිතිය සම්බන්ධවත් අපි ඉල්ලා හිටනොත් අමුන්නාසක මැදිහත් වීමක් කරන්න කියන එක අවසාන වශයෙන් මම කියන්න කැමතියි මේ යෝජනාව ඉදිරිපත් කරමින් විශේෂයෙන්ම ගත්තොත් බස්වල පාවිච්චි කරන මේ ගීත ඒවගේම VCD දර්ශන පාවිච්චි කරනවා. සංගීත සංදර්ශන තමයි ගොඩක් දාලා තියෙන දැන බස්වල ගත්තොත් එහෙම කිසිම කෙනෙක්ට අහන් ඉන්න පුළුවන් දේවලුත් මේ මං කියන සදාචාරන පැත්තෙන් පමණක් නෙමෙයි අහුම්කම් දෙන්න බෑ. එකම දේ ඔබතුමාලා මේ ගැන දන්නවද මම දන්නේ. ඉතාමත්ව ක්‍රූර වදහිංසාවකට මේ රටේ ජනතාව පත් කරනවා බස්වල. ඒ නිසා බස් ගාස්තු කරන මේ ප්‍රශ්නේ අහන්නේ කියන්නේ සාකරු ඇමතුමන් ඉල්ලා හිටනවා කෙටි කාලේන මැදිහත් වෙලා මේ බස්වල සීට් ප්‍රශ්නය ඇතුළු අපි ඉදිරිපත් කරපු ප්‍රශ්න විසඳන්න. ඒ වගේම නිශ්චිත වශයෙන් මේ මෝටර රථ ප්‍රවාහන ආඥාපනත කියලා ලොරි චැසි ගෙනල්ලා බස් බාට පත් කරන ක්‍රමය වෙනස් කරලා මෙරටේ බස් රථ සඳහා වෙනම පනතක් ගේන කටයුතු කරන්න කියලා ඉල්ලා සිටමින් මගේ කතාව සංගන්න බොහොම ස්තුතියි.
මේ STR කියන සදා ගලප්පති මන්ත්‍රීතුමා විනාඩියක්වත් නැහැ ඔබතුමාට.
ඉතාමත්ම කාලෝචිත යෝජනාවක් මා යෝජනාව ස්ථිර කරනවා.
දයි බොහොම ස්තුතියි. ගම්රු චන්දිම ගම ගෙමැතුමා
සිටි මුලසනොන්ද නියෝජක අධිකාරීතුමනි අපේ බිමල් රත්නායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කර අර්ධ සුභෝභෝගී බස් රථ සේවා ගැන. මේ අර්ධ සුභෝභෝගී විතරක් නෙමෙයි අපි ඉන්ටර්සිටි නගරාන්තර බස් රථ සේවා ගැනත් කතා කරත් එහෙමමයි. මයික්‍රෝ බස් තමයි මේකට යොදාගන්නේ. මයික්‍රෝ බස් වල සීට් වල ප්‍රමිතිය විතරක් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මයික්‍රෝ බස් වල වායු සමීකරණ තියෙනවා කියලා කිව්වට බෝතුරට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වුණත් ජනතාවට ඒකෙන් රස්නේ අඩුවක් වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම මේවා පෞගේ කාලේ වලවැදිලා තිබෙන නීති අපි දන්න පෞගේ කාලේ දක්ෂිණ අධිවේගික මාර්ගයේ සුපෝගෝවි බස් රථ ධාවනයක් කරා. ඒ කාලේ මේකේ සම්පූර්ණ මේ බස් රථ ධාවනය කිරීම අවසර දුන්නේ ඒ කාලේ හිටපු රාජපක්ෂ මහත්තයා හිටවතුන්ට. ඒ ටෙන්ඩර් කිරීම ක්‍රමයක් ඒ වගේම ප්‍රසම්පාදක ක්‍රියාවල ක්‍රියාත්මක කරේ නැහැ. හොඳ මේක රජයට හොඳ ලාභ ගන්න පුළුවන් අවස්ථාවක් ඒවා එහෙම වුණේ නැහැ. අද අපි දන්නවා මේ දක්ෂිණ අධිවේග මාර්ගයේ පවා ඒ කාලේ ක්‍රියාත්මක වුණේ අනුරාධපුර එක්තරා බස් ව්‍යාපාරිකයෙක් බස්. අද එතුමා තමයි රාජපක්ෂ මහත්තයා අනුරාධපුර යාම කණ්ඩ බොණ්ඩේ දින නවතන් දින ලස්සන ටික කරා. ඒ වගේ දේශපාලන පසුබිම මේවා තිබුණේ. ඒක නිසා මම අමතුම් දෙපළ ඉල්ලීමක් කරනවා ඉදිරියට මේ දේශපාලනය කරන වෙච්ච දේ අයින් කළා ඔබතුමාලාගේ මේ ප්‍රමාණ සේවයේ උසස් සේවය සපයන ගමම ලාභ ගන්න පුළුවන් පසුබිම නිර්මාණය කරන්න මම
ඉස්සෙල්ලා ගුණසේකර මැතිතුමාගේ ව්‍යාපාරය හොඳ දක්ෂ විදිහට කරගෙන යනවා. හොඳ ව්‍යාපාරයක්. ගරු මැතිතුමනි නිමාසි බාලසිල්ලා
නියෝජ්‍ය කතානායකතුමනි මම පළමුවෙන්ම ගරු විමල් රත්නායක මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතාම කාලෝචිත යෝජනාවක් මේ සභාවට ගෙනල්ලා අපේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ තියෙන සුවිශේෂී අඩුපාඩු ගණනාවක් පෙන්වා දීම පිළිබඳව. ඒ වගේම මා පළමුවෙන්ම කියන්නට කැමති මම අපේ චන්දිම වැත්තුමා මන්ත්‍රීතුමාට උත්තරයක් දෙන්නට කැමති. ඒ ආණ්ඩු කාලයේදී වෙච්ච ඒ අඩුපාඩුකම් දැන් වෙන්නේ නැහැ. හැබැයි මට විශාල බලපෑම් තියෙනවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙනුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙනුත් හැමදාම බස් පර්මිට් දෙන්න කියලා මට ලියුම් එවනවා. ඉතින් මං කියා තියෙනවා මේ යහපාලන යටතේ එදා දුන්නා වගේ බස් පර්මිට් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ සියලු දේම කැබිනට් තීරණයක් අඩුව අපි ටෙන්ඩර් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ තීරණයට එරෙහිව ඔය බස් හිමියෝ නඩු 8ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ෆයිල් කරලා තියෙනවා. ඒ නඩු 8 ඉවර වුණාම ඒ නඩු 8ෙන් ලැබෙන තීන්දුව අනුව ඉතාම පාරදෘශ්‍ය භාවයකින් යුතුව මේ කටයුත්ත කරන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම අපේ විමල් රත්නායක මැතිතුමාගේ මේ යෝජනාවේ කරුණු කීපයක් සඳහන් වෙනවා. පළවෙනි කාරණේ තමයි මේ අර්ධ සුපෝක්කභෝගී සේවා. මෙවැනි බස් රථ සඳහා අපේ කොමිෂමෙන් බස් රථ 459කට අවසර පත්‍ර දීලා තිනවා. මොකද මේක අන්තර් පළාත් අතර දුවනව විතරයි අපිට එන්නේ. නමුත් ඒ පළාත්වල මාර්ග අධිකාරීන් විසින් මොනා කරලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ සේවාවන් දුවන්නේ අන්තර් පළාත් අතර. මේ 459 ලබා දීමේ නිර්ණායක ගණනාවක් තියෙනවා. දැන් ඔබතුමා හෙව මොකද්ද මේකේ වෙනස කියලා. දැන් අර්ධ සුඛෝපභෝගී රථයක් වෙන්නට නම් ඒකේ ටින්ටඩ් කරලා තියෙන්න ඕනි, කර්ටන්ස් දාලා තියෙන්න ඕනි, හෙඩ් රෙස්ට් එකක් තියෙන්න ඕනි. එවැනි
පහසුකම් ගණනාවක් නියාමනය කරලා තිබෙනවා. ඒ වගේම අර්ධ සුඛෝපභෝගී රථවල මගෙන්ට හිටගෙන යන්න පුළුවන් කමක් නැහැ. සියලු දෙනාටම වාඩි වෙන්න ඕනේ. හිටගෙන ගියොත් එහෙම ඉතින් ඒ දවස්වල අපේ මේ ඔය ගමනාගමන කොමිසමේ ඔය මොරටුව විශ්වවිද්‍යාලේ මේ මහාචාර්යවරු ගණනාවක් එකතු වෙලා හැදුවා නිර්ණායක. හදලා කිව්වා ඒ අනුව තමයි තාම යන්නේ. මම දැන් බොහොම අමාරුවෙන් ඒ නිර්ණායක වෙනස් කරන්න දැන් කොමිටියක් දාලා තියෙනවා. ඒ අනුව හිටගෙන ගියොත් කොන්දොස්තරට එන්න කියලා පන්තියකට යන්න කියනවා. පොඩි දඩයක් ගහනවා. මේ වගේ සරල දඬුවම් තමයි තියෙන්නේ. ඔව්. ඉතින් ඒ නිසා කොච්චර චෙකස්ලා දාලා ඇල්ලුවත් මේ විදිහේ ප්‍රශ්න ගැටළු රාශියක් තියෙන බව මම පිළිගන්නවා. ඒ නිසා මීට වඩා දැඩි නීති අපි මේ පිළිබඳව ගෙන එනවා. ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ 4:08 12යි දුවන්නේ CTB එකේ. ඒ කියන්නේ කොළඹ සහ යාපනය වවුනියාව අතර බස් රථ 8කුත් කොළඹ බදුල්ල බස් රථ 4කුත් පමණයි. එහි අපේ සභාපතිතුමා දැන් අපිට වාර්තා කරලා තියෙනවා එතුමා සෑම විටම උපදෙස් දීලා තියෙනවා කියලා මේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල මේ විදිහට හිටගෙන ගෙනියා යාම තහනම් කරලා ඒ අවශ්‍ය ප්‍රමිතියට ඒවා සකස් කරන්න කියලා. ඒ වගේම මම පිළිගන්නවා මේ බස් රථවල සීට් පිළිබඳව හදලා තියෙන නිර්ණායකයන් ඉතාම කල්පැන ගිය නිර්ණායකයන්. ඒ නිසා මම විශේෂ කොමිටුවක් පත් කරලා තියෙනවා. දැනට ඒ කමිටුව මගින් මේ නිර්ණායකයන් විශ්ලේෂණය කරලා අන්තර්ජාතික ප්‍රමිතිය ගැනත් කල්පනා කරලා අලුතෙන් නිර්ණායකයන් සකස් කිරීම සඳහා අපි
මැතුමනි මේ මට මගෙන් අඩුපාඩුවක් සිද්ධ වුණා. මේ ඇත්තටම මේ කරුණ පිළිබඳව අපේ පාර්ලිමේන්තුවේම මෙම්බර් සර්විස් අංශයේ කටයුතු කරන අධ්‍යක්ෂතුමා පී.සී. කලන්සූරිය මැතුමා සුවිශාල මහන්සියක් දැල්ලා තියෙන එතුමගේ තමයි මේ අධ්‍යයනය. මම එතුමන් ඉල්ලා සිටිනවා එතුමා ඒ ධර්ණ කමිටුවට එතුමවත්
හැඳවන්න. ඔව් අපිට එකතු කරගන්න පුළුවන්. ඒ පමණක් නෙවෙයි මේ කමිටුව ආවයින් පස්සේ මම අපේ අධීක්ෂණ සභාවට මම ඉදිරිපත් කරන මේ කමිටු වාර්තාව මොන මොන නිර්ණායකයන් වෙනස් කර යුතුද අලුතෙන් එකතු කළ යුතුද කියන කාරණේ පිළිබඳව අපේ මන්ත්‍රීතුමන්ලාගේ අදහස් අරගෙන අපි ඒ වැරද්ද නිවැරදි කිරීමට අපි සූදානම් බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම කියන්නට කැමතියි දැන් මේ සමහර මේ බස් රථවල දැන් අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි පළාත් මගී ප්‍රවාහන සේවල් වල ප්‍රශ්නේ. ඒ වාට නියෝග දීමට ඒ පිළිබඳ කටයුතු කිරීමට මධ්‍යම රජයට අපිට කිසිම බලයක් නැහැ. ඒ පළාත සඳහා ආවේනික වුණු ඒ පළාත් ප්‍රඥප්තියන් අනුව සකස් කරන ලද පළාත් මගී ප්‍රවාහන සේවාවන් තියෙනවා. අද මාර්ගස්ථ ප්‍රවාහන සේවාව. අද විශේෂයෙන්ම අද දින අපි භාණ්ඩාගාරයේදී විශේෂ රැස්වීමකුත් පැවැත්වුවා. මෙහිදී අපිට පේන කාරණේ තමයි ඒ මගී පළාත් මගී ප්‍රවාහන සේවාවන් වල අය දිගට හරහට දෙනවා මේ බලපත්‍ර දුවන්න. ඉතින් සමහර ලාවට එක මාර්ගයක දැන් ඔබතුමා කිව්වනේ සමහර වෙලාවක මිනිස්සු හිටගෙන යනවා කියලා. කොච්චර දුන්නත් ප්‍රශ්නේ විසඳිලා නැහැ. නමුත් බස් හිමියෝ කියන්නේ අපිට පාඩුයි. බස් වැඩි. සමහර ට්‍රිප්ස් වලට සෙනඟ නැහැ. ඉතින් නමුත් අපි අන්තර් පළාත්වල අපි 3200යි අපි බස් නියාමනය කරන්නේ. අපි ඒ ප්‍රමාණය වැඩි කරන්නට කැමති නැහැ. මොකද මේ බස් කර්මාන්තයත් තියෙන්නට ඕන. බස් කර්මාන්තයේ මරලා දාලා අපිට මේකේ ප්‍රගතියක් පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම ලංකා ගමන මණ්ඩලය ඔබ දන්නවා ඒ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කරන ගමන්ම අපි වඩා හොඳ සේවාවක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම ඔබතුමා ඊටම වැදගත් කාරණයක් කිව්වා දුර ගමන් වල බස් රථ මගීට තේපාණේ සඳහා නතර කරන තැන්. ඉතින් මේ පිළිබඳව අපි ඇත්ත තත්ත්වය දන්නවනේ. රියදුරා කොහෙද ගිහිලා නවත්තන්නේ? තමන්ට යම් ආකාරයක වාසියක් ලැබෙන භෝජනාගාර තමයි නවත්තන්නේ. ඉතින් මේ ක්‍රමවේදය ඇත්ත වශයෙන්ම වෙනස් විය යුතුයි. නමුත් මේක වෙනස් කිරීමට අපිට නියාමනය කරන්න පළමුව මම විශේෂයෙන්ම චම්පි කරන්න කැමතිතුමාට කියා සිටියා මෙගා පොලිස් අමාත්‍යාංශයත් එක්ක මේ නාගරික තැන්වල අපි ගත්තොත් පිටරටවලට ගියොත් එහෙම අපි දන්නවා යම් තැනක ගිහින් නැවැත්තුවම එතන ඉතා හොඳ මට්ටමේ භෝජනාගාර භෝජන ශාලා නවත්වන්න පුළුවන් වැසිකිලි කැසිකිලි පහසුකම් තියෙනවා. නමුත් එවැනි මධ්‍යස්ථාන අපේ රටේ නැහැ. ඒ නිසා අපේ නාගරික සංවර්ධනයත් එක්ක විශේෂයෙන්ම අපි මෙගාපොලිස් අමාත්‍යාංශය සමග දැන් සාකච්ඡා කරගෙන යනවා මේ රූට්ස් වල ඒ නගර ආසන්නයේ අපි මෙවැනි මධ්‍යස්ථාන කීපයක් සකස් කරන්න ඕනේ. සකස් කරලා අපි නීතියක් ගේන්න ඕනි මේ බස් රථ නැවැත්විය යුත්තේ එසේ ප්‍රමතියකින් යුතු තැන්වල පමණයි කියන කාරණය පිළිබඳව. ඔව් දබල් අය කරනවා නෙවෙයි ඉතින් අය කරනකින් ගානකුත් අරයට ලැබෙනවත්නේ. ඈ ඉතින් ඒ නිසා අපි මේ ප්‍රශ්නේ දන්නවා. නමුත් මේක අපේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණු වීමත් සමගම අපි විශේෂයෙන්ම දැන් අපේ හයිවේස් ගත්තොත් එහෙම දැන් ඉතා හොඳ භෝජනාගාර තියෙන තැන් හදලා තියෙන හයිවේස් වල ඒක අපිට ආඩම්බරයට කාරණයක්. නමුත් අපි හයිවේස් නැති තැන්වල එවැනි තත්ත්වයක් නැහැ. නමුත් ඒ කාරණේ ඒ තැන්වලත් ඇති කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් අනිවාර්යයෙන්ම අප විසින් සකස් කළ යුතුයි. නමුත් මම දන්නවා හයිවේස් වල ඒ තත්ත්වයේ එවැනි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක මේ ඒ සඳහා අවශ්‍ය පිළියම් යොදලා තිනවා. ඒ වගේම ඔබතුමා කිව්ව මේ ගීත ප්‍රචාරය සහ DVD පටි පිළිබඳව අද මං හිතන්නේ අද මේ රටේ මාධ්‍ය ආයතන හැම එක්කෙනාම ආවල් බස්සතේ පිටිපස්සේ ගිහිල්ලා ඔන්න රුපියල් 1000ක් දෙනවා 5000ක් දෙනවා 6000ක් දෙනවා සද්ද වැඩියෙන් දාපු තරමට ගානලේ තමයි. ඉතින් ඒ නිසා අද මේ බස්සත තමන්ගේ ප්‍රචාරක විවිධ මාධ්‍යම් බවට පත් කර ගැනීමට කටයුතු කරලා තියෙන ඇත්ත වශයෙන්ම මේකෙන් බස් රථයේ ගමන් කරන ජනතාවගේ මූලික ප්‍රජා අයිතීන් නැති වෙලා තියෙනවා. තමන්ට නිදා ගන්න ඕන නම් නිදා ගන්න බෑ. තමන්ට ප්‍රියනෝන සංගීත වලට මූණ දෙන්න ඕනි අහන්න ඕනි. ඉතින් ඒ නිසා මෙවැනි ප්‍රමිතියක් නැති බව අපි පිළිගන්නවා. ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ පිළිබඳව මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපිට බස් රථයක එවැනි දෙයක් නතර කිරීම පිළිබඳව නීතියානුකූල තත්ත්වයක් බලලා ඒ පිළිබඳව අපිට ගන්නට පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද කියලා කල්පනා කරලා බලලා ඒ පිළිබඳව නීති පද්ධතියක් ගෙන යාම ඉතාම හොඳයි. ඒක අනිවාර්යයෙන්ම අපි කළ යුතුයි. ඉතින් ඒ නිසා අපි ඒ සඳහාත් අපි සියලු දෙනාගේම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට පුළුවන් වෙයි මේ තත්ත්වය වෙනස් කරන්නට. ඉතින් ඒ වගේම අර බස් වල ආසන වල තියෙන පළල ආසන දීපු පරතරය දැන් ඇත්ත වශයෙන්ම අපේ නව ගමනාගමන ප්‍රතිපත්ති අනුව අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම කොළඹ සහ මේ තදාසන්න ප්‍රදේශ අතර දැන් තව ප්‍රශ්නයක් තියෙනවා මන්ත්‍රීතුමා. ඒ තමයි අපි දැන් මේ දැනට තියෙන බස් ටික ඔක්කොම අයින් කළා දාන්න කිව්වොත් එමේ ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. මොකද මේ ආයෝජනය කරන ලද අපේ දේශීය ව්‍යාපාරිකව මොනවද කරන්නේ. එයාට එකපාරටම ඔය සීට් ගලවලා ලොකුවට සීද්ද එහෙම නෙවෙයි දැන් අලුතෙන් එන මේ බස් ෆ්ලීට් එක කලින් කල වෙනස් වෙනවා. අපි අලුතෙන් බස් එකක් පාවිච්චි කරලා අයින් කරනකොට අපි අලුතෙන් බස් එකක් ගේන්න අපි ඉඩ දෙනවා. ඒ ගේන්න ඉඩ දෙනකොට මේ අලුත් නිර්ණායකයන් මේ සඳහා අපි ඇතුළත් කළා මේක පියවරෙන් පියවර ඔබතුමා කියන ආකාරයට ජනතාවට සුවපහසු ආකාරයට ගමන් බිමන් යන්නට පුළුවන් වෙන විදිහට අපි ලබා දෙන්න. හැබැයි අපි තව කාරණයක් කියන්න ඕනේ. දැන් බස් එකේ විතරක් නේ දැන් දුම්රිය බලන්නකො කොහොමද එල්ලිලා යන විදිහ කියලා බැලුවාම දැන් අපි අද මේ සඳහා විශාල පරිශ්‍රමයක් ගන්නවා දුම්රියෙන් ගෙනියන ජනතා ප්‍රමාණය වැඩි කරන්න. දැන් දැන් පෙට්ටි ගන්න එන්ජින් අවශ්‍යයි අපිට. ඒ පමණක් නෙවෙයි අපිට ඉක්මනින් යන්න ට්‍රැක් එක ශක්තිමත්ව අවශ්‍යයි. කොහොමද ට්‍රැක් එක ශක්තිමත් වෙන්නේ? ඊළඟට සමහර තැන්වල වෙලාව අඩු කරගන්න ඩබල් ලයින් අවශ්‍යයි. නමුත් ඒවා ඔක්කොම අනවසර පදිංචිකරුවන්ගෙන් පිරීලා අද කැලණිවැලි දුම්මිර මාර්ගය සඳහා මිලියන 2000ක් දුන්නා අපිට. නමුත් අපි තවමත් අපිට බැරි වෙලා තියෙනවා මේ ඉන්න අනවසර පදිංචිකරුවන් ඉවත් කරන්න අපිට ඩබල් ලයින් එකක් දාගන්න. ඉතින් ඒ නිසා අපිට මේ ප්‍රවාහන සේවයේ ශක්තිමත් කිරීම සඳහා නව ක්‍රියාමාර්ග රාශියක් ගන්නට සිද්ධ වෙනවා. හැබැයි අපි ජනතාවකගේ පැත්තනුත් දැන් ඒ අසරණ මිනිසුන්ට දවසෙන් දෙකෙන් එළවලා දාලා මේ රේල්වේ ලයින් හදලා හරියන්නේ නැහැ. නමුත් ඔවුන්ටත් අපි යම් විකල්ප ක්‍රමයක් සකස් කළා දීලා මේ දුම්රියේ මේ වැඩ කටයුතු කරන්න ඕනි. අනිත් එක වාහන තදබදයේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒ වාහන තදබදයට ඇති වෙන කාරණා පිළිබඳව අපි හොයන්නට වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා විකල්ප වැඩපිළිවෙළවල් සකස් කරන්නට වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම අපි අද මහා මාර්ගයේ ගෙනියන මේ ප්‍රවාහන බඩු ප්‍රවාහනය අපි වඩාත් දුම්රියට අපි පටවන්නට ඕනේ බඩු ටික. දැන් අපි එහි එක් ක්‍රියාවලියක් හැටියට තිරිකුණාමලයේ සිට දවසකට ට්‍රක් 86කින් ගල්ලංගුරු ගෙනාව පුත්තලමට. නමුත් මම අමාත්‍ය වරය වුණායින් පස්සේ මම ඒ සඳහා වෙනමම බඩු ගිනින දුම්රියක් ලබා දීලා ෆ්ලැට් බිට්ස් ලබා දීලා දැන් ට්‍රක් 86ම යන්නේ නැහැ. පරිසරයත් හැකෙනවා, දුම්රියට ආදායමකුත් ලැබෙනවා. දැන් දුම්රිය තමයි එතනට ගෙනියන්නේ. දැන් ඊළඟට අපි ප්‍රේමා පිටි ඒ ආකාරයෙන්ම ගෙන යාම සඳහා දැන් ගිවිසුමට අපේ ඇතුළත් වීමට කටයුතු කරනවා. ඒ නිසා අපි මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිළිබඳ නව දැක්මකින් යුතුව අපි කටයුතු කරනවා. නමුත් මෙය අර කොත්තු රොටි හදනවා වගේ අද හදලා මෙන්න ගත්තා මෙන්න දැම්මා මෙන්න කෑවා කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. කාලාන්තරයක් තිස්සේ එකතු වුණු සමාජීය ප්‍රශ්න රාශියක් තියෙන රටක මෙය ඉතාම පරිශ්‍රමෙන් ජනතාවට දැඩි හානියක් නොවන ආකාරයෙන් මේ ප්‍රවාහන ක්ෂේත්‍රය අපි සකස් කිරීම සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මේ කාරණා පිළිබඳව අපේ අවධානය යොමු කිරීමට විමල් රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ගත උත්සාහයට ස්තුතිවන්ත වෙමි. මගේ කතාව අවසන් කර බොහොම
ස්තුතියි. පාර්ලිමේන්තුවේ 9:09 සිට 10:00